හොඳයි, ගෞරවනීය ස්වාමීන් වහන්ස, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ නිසරණේ පවත්වන එක් දින භාවනා වැඩසටහනේ අවසාන අංගය වශයෙන් ධර්ම දේශනා වාරයක් සඳහායි සූදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම තැම්පත් වෙලා සාදුකාරයක් පවත්වනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යතෝ කෝ ආවසෝ භික්ඛු චන්නං පස්සං පස්සායතනානං සමුදයංච අත්ථගමංච යථා භූතං පජානාති. එත්තාවතා කෝ ආවසෝ භික්ඛුනෝ දසනං සුවිසුද්ධං හෝති තී. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පින්වතුන්ට මතක ඇති අපි ගිය මාසේ ඇත්තරම අපි කරගෙන ආපු දේශනා මාලාවේ අවසානයක් අත්දැක්කා. අපි ඇත්තරම කරගෙන ආවේ කායගත සති සූත්‍රය. කායගත සති සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ හම්බුණා. ඒකේ අපි දේශනා වාර ගණනාවක් ඔස්සේ අපි සාකච්ඡා කළා කායගත සතියට අදාළ විවිධාකාර, එක පැත්තකින් කියන්න පුළුවන් කමඨහන් රාශියක්. එතකොට ඒ සූත්‍රය අවසන් වුණාට පස්සේ ඇත්තටම මගෙන් පුංචි ඉල්ලීමක් කරා මේ භාවනා වැඩසටහනට සහභාගී වෙන මහත්මේ. මේ දැන් විවිධාකාර ක්‍රම තියෙනවා මේ භාවනාව වඩන්න, විවිධාකාර ක්‍රම තියෙනවා නිවන් අවබෝධ කරගන්න. එතකොට මේ විවිධාකාර ක්‍රම ටිකක් පැහැදිලි වෙන විදිහට සූත්‍රයක් දේශනා කරන්න පුළුවන් නම්, නැත්නම් සූත්‍රයක් තෝරගන්න පුළුවන් නම් ඒක වටිනවා කියලා. ඉතින් මම ඒ මහත්මයාගේ ඉල්ලීමටත් කන් දීලා තෝරගත්ත සූත්‍රයක්. මේ සූත්‍රය හම් වෙනවා සංයුත්ත නිකායේ සලායතන වග්ගයේ. ටිකක් එක පැත්තකින් බලවම හරිම රසවත් සූත්‍රයක්. ඒ සූත්‍රේ නම කිංසු කෝපම සූත්‍රය. දැන් ඒ කාලෙත් ඉතින් අද කාලේ වගේම ඇතැම් භික්ෂුන් වහන්සේ කෙනෙක් උතුම් නිර්වාණය සාක්ෂාත් කරගෙන අරහත්ත්වයටපත් වෙලා බොහොම සුවසේ කටයුතු කරනකොට තවත් භික්ෂුන් වහන්සේ කෙනෙක් ඒ පිළිබඳව විමසමින්, ඒ ස්වාමීන් වහන්සේලා හමු වෙලා ප්‍රශ්න කතා කරමින්, එක්තරා අන්දමකින් ඒ ක්‍රම විවිධාකාර ක්‍රම හදාරමින් කටයුතු කළා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලෙදිම සිද්ධ වෙච්ච මේ සිද්ධිය එක පැත්තකින් අපිට අද සෑහෙන කාලයකට පස්සේ විමසීමක් කරනකොට එක පැත්තකින් අපිටත් ලොකු උනන්දුවක් ඇති කරනවා. මොකද ඒ කාලෙත් මේ බඳු පසුබිමක් තිබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින අවස්ථාවේදී එක්තරා භික්ෂුන් වහන්සේ නමක් උන්වහන්සේට තාම නිවරදි භාවනා මාර්ගයක් සම්බන්ධයෙන් ස්ථිර වැටහීමක් නැහැ. ඒ නිසා උන්වහන්සේ කරන්නේ මොකද්ද? මේ රහත් උනාය කියලා, නැත්තම් දහම ප්‍රත්‍යක්ෂ කළාය කියලා සෑහෙන විශ්වාසයක් තබන්න පුළුවන් භික්ෂුන් වහන්සේලා ගාවට ගිහිල්ලා උන්වහන්සේලා කොහොමද මේ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති කරගත්තේ කියලා ප්‍රශ්න කරනවා. ඉතින් එක්තරා අවස්ථාවක මේ ස්වාමීන් වහන්සේ ඒ වගේ රහතන් වහන්සේ නමක් ගාවට ගිහිල්ලා අහනවා මේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. කිත්තාවන කිත්තාවතානුකෝ ආවසෝ භික්ඛුනෝ දස්සනං සුවිසුද්ධෝ හෝති. එවැත්දී නැත්තම් ස්වාමීන් වහන්ස මේ කොහොමද කෙතකින්ද මේ භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ, නැත්තම් මේ ධහම දියුණු කරන කෙනෙක්ගේ දර්ශනය සුවිසුද්ධ වෙන්නේ? නිවැරදි ධර්මයක්, නැත්තම් නිවැරදි දෘෂ්ටියක්, නිවැරදි දර්ශනයක් හිතේ පහළ වෙන්නේ කෙපමණකින්ද කියලා අහුවාම ඒ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. දැන් අද මම මාතෘකා වශයෙන් තබා ගත්ත මෙන්න මේ විදිහට. යතෝ කෝ ආවසෝ භික්ඛු චන්නං පස්සායතනානං සමුදයංච අත්ථගමංච යථා භූතං පජානාති. එත්තවතාකෝ ආවසෝ භික්ඛුනෝ දස්සනං සුවිසුද්ධෝ හෝති කියලා අපි තව ටිකක් මේක පස්සේ විස්තර කරමු. එතකොට මේ ස්වාමීන් වහන්සේ උත්තර දෙන්නේ මේ ආයතන මුල් කරගෙන. ඊළඟට අර ස්වාමීන් වහන්සේ මේකට කන් දුන්නාම උන්වහන්සේගේ හිතේ ඒ ගැන එච්චර ප්‍රසාදයක් ඇති වෙන්නේ නැහැ. ඒ ගැන ඒ තරම් පැහැදීමක් ඇති වෙන්නේ නැහැ. උන්වහන්සේ ඒක පිළිගන්නෙත් නැතුව, පිළිකෝ කරන්නෙත් නැතුව තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට යනවා. ගිහිල්ලා මේ වගේම අවසර එහෙම අරගෙන මේ වගේම මේ ප්‍රශ්නේම අහනවා. අහුවාම ඒ ස්වාමීන් වහන්සේ හාත්පසින්ම වෙනස් උත්තරයක් දෙනවා. උන්වහන්සේ කියන මේ ස්කන්ධයන්ගේ උදේවයි දැකීමෙන් ඔන්න මේ දර්ශනය සවිසුද්ධ බවට පත් වෙනවා කියලා. දැන් මේ ස්වාමීන් වහන්සේ තවත් ඉතින් එක පැත්තකින් හිතන්න පුළුවන් තවත් පැටලුණා කියලා. උන්වහන්සේ තවත් ප්‍රශ්නකාරී තත්වයකට පත් වෙනවා, තවත් මානසික වශයෙන් විචිකිච්ඡාවට පත් වෙනවා, පත් වෙලා නැවතත් එතනිනුත් යනවා. ගිහිල්ලා තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට යනවා. කියලා උන්වහන්සේගිනුත් මේ ප්‍රශ්නේ මහනවා. කොහොමද කෙතකින්ද මේ භාවනාවක් වඩන කෙනෙක්ගේ නැත්නම් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිපදින කෙනෙක්ගේ ඒ සම්‍යක් දෘෂ්ටිය සුවිසුද්ධ භාවයට, නිවැරදි භාවයට පත් වෙන්නේ මොන විදිහටද කියලා ඇහුවම ඒ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා, මේ සතර මහා ධාතුන්ගේ ඇතුවීම් නැතිවීම් ස්වභාවය දැකීමෙන් ඒ කාර්යය සිද්ධ වෙනවා කියලා. දැන් මේ ස්වාමීන් වහන්සේ තවත් අසරණයි. මොකද දැන් හම්බුනේ වෙනත් උත්තරයක්. ඊට පස්සේ එතනිනුත් සෑහීමටපත් වෙන්නේ නැතුව, එතනිනුත් සතුටටපත් වෙන්නේ නැතුව මේ ස්වාමීන් වහන්සේ තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට යනවා. එතන ගිහිල්ලා ඇහුවාම ඒ ස්වාමීන් වහන්සේ ඊටත් වඩා වෙනස් උත්තරයක් දෙනවා. මේ විශේෂත්වයක් නැතුව යම් දහමක යම් දෙයක හේතුන් නිසා හටගත්ත යම් දෙයක් තියෙනවා නම් ඒකේ ඇතුවීම් නැතිවීම් ස්වභාවය දැකලා මේ ඒ දැකීම හරහා ඒ කෙනාගේ හිතේ දර්ශනයේ යම් නිවර්දිවීමක් සම්‍යක් දර්ශනයක් පහළ වීමක් සිද්ධ වෙනවා කියලා උනොත්තර දෙනවා. දැන් මේ ස්වාමීන් වහන්සේට හරිම ප්‍රශ්නකාරී තත්වයක් නැත්නම් ගැටලු සහගත තත්වයක් උද්ගත වෙනවා. මොකද මේ රහතන් වහන්සේලාය කියලා තමන් විශ්වාස කරපු ඒ ස්වාමීන් වහන්සේලා ගාවට ගිහම විවිධ උත්තරන් තමයි ලැබෙන්නේ. බලාපොරොත්තුනේ සමහරලාවට එකම උත්තරයක් වෙන්නත් පුළුවන්. නමුත් ලැබුණේ විවිධ උත්තර. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ ගාවට යනවා. බුදුරජාණන් වහන්සේ ගාවට ගිහලා මේ වෙච්ච සිද්ධිය සම්පූර්ණයෙන්ම හෙළි කරනවා. හෙළි කළා බුදුරජාණන් වහන්සේට කියනවා. එතකොට උන්වහන්සේගිනුත් ඒ ප්‍රශ්නේම අහනවා. ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් දෙනවා මේ කරුණ පැහැදිලි කරන්න. දෙන උපමාව තමයි කෑල ගසේ උපමාව. මේ කෑල ගහ එක එක කාලෙදී එක එක විදිහට තමයි දැర్శණය වෙන්නේ. එක්තරා අවස්ථාවකදී ඔන්න කොළ සියල්ලම හැලිලා බොහොම කාෂ්ඨ බවට පත් වෙලා වියලිලා තියෙන ස්වභාවයක් තියෙනවා. තවත් වෙලාවක හොඳට මල් පිපිලා බොහොම ලස්සනට රතු පාටට මල් පිපිලා එහෙම තියෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ වගේ එක එක කාල පරිච්ඡේදයන් වලදී නැත්නම් එක එක ඍතුන් වලදී එක එක විදිහට තමයි මේ කෑල ගහ දැర్శණය වෙන්නේ. දැන් කෑල ගහක් කවදාවත් දැකපු නැති මිනිසෙක් කෑල ගහක් දැක්කයි කියන මිනිසෙක් ගාවට ගිහිල්ලා අහනවා මේ කෑල ගහ මොන වගේ ගහක්ද? දැන් කෑල ගහ දැකපු මිනිසයා ඒ කෑල ගහ දැක්කේ අර සියලු කොළ හැලිලා බොහොම වියලිලා කාෂ්ඨක බවට පත්වෙච්ච මැත්තේ දිනම් ඒ කාලයේ දිනම් ඒ ඍතුයේ දිනම් ඒතනත්ත උත්තර දෙන්නේ කෑල ගහ කියන්නේ මෙන්න මේ වගේ බොහොම එක පැත්තකින් කොළයක්වත් නැති කොළ සියල්ල හැලිලා ගිය බොහොම කර්කශ බවට පත්වෙච්ච වියලි බවට පත්වෙච්ච ගහක් තමයි අන්න ඒක දැක්කනම් අන්න ඒක කෑල ගහ කියලා හඳුනගන්න කියලා තමයි ඒතනත්ත උත්තර දෙන්නේ. තවත් තැනත් එක් ගාවට ගිහිල්ලා අහුවාම කෑල ගහ කොහොමද හඳුනගන්නේ කියලා එයා දැකලා තිබුණේ අර කෑල ගහේ හොඳට මල් පිපිලා හරිම ලස්සන රතු පාටට ඒ මල් පිපිච්ච යුගේ නම් මල් පිපිච්ච අවස්ථාව නම් එයා අන්න උත්තරයක් දෙනවා එයාගේ ඒ දැනීමේ මට්ටමට. එයා දැක්කේ කෑල ගහක් ඒ දැක්කේ මල් පිපිච්ච අවස්ථාවේදී. ඉතින් ඊට අනුරූපව එයා උත්තරයක් දෙනවා. තවත් අවස්ථාවක අපි තුමු ගෙඩි බර වෙලා ඉතින් අර මල් නැහැ දැන් ගෙඩි ඵල හටගෙන ඒ මට්ටමේ උත්තරයක් දෙනවා තවත් කෙනෙක්. මේ අන්දමින් බැලුවාම ඒ තැනත්තා දැක්කේ මොන මට්ටමද දැක්කේ මොන මොන අවස්ථාවද ඊට අනුරූපීව තමයි ඒ තැනත්තා උත්තර දෙන්නේ. මේ කාරණාවම බුදුරජාණන් වහන්සේ මතු කළා පෙන්නනවා. එතකොට මේ කවුරුවත් බොරුවක් කියලා නෙමෙයි. දැන් කෑලගහේ උපමාවෙන් අපි ගත්තොත් ඒ කෑලගහ විස්තර කරපු ඒක ඇත්ත වශයෙන්ම දැකපු පුජ්‍යලින් කෑලගහ ඇත්ත වශයෙන්ම දැක්කා. නමුත් දැක්කේ ඒ විවිධ වකවානුන් වලදී. ඒකෙන් හාත්පස පරිසරයක් දැක ගන්න නැත්නම් මුළු විර්තු රාශියේදීම ඍතු කීපයේදීම මේ කෑල ගහ දැක ගැනීමක් ඒ අයගේ සිද්ධ වුණේ නැහැ. නමුත් ඒ තමන් දැකපු ඍතුයේදී කෑල ගහේ දර්ශනය අනුවෙන් තමන්ගේ හිතේ ඇතිවෙච්චද අත්දැකීම එයා අනිත් කෙනෙකුට විස්තර කරනවා. ඒ නිසා දැන් බුදුරජාණන් වහන්සේ හාත්පස දැකගත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් වශයෙන් අන්න මතක් කළ දෙනවා මේ ස්වාමීන් වහන්සේට මේ විදිහටම මේ ඒ සත්පුරුෂයා මේ ස්කන්ධයන් එහෙම නැත්තම් මේ ආයතනයන් මේ දෙකම මට්ටමින් තමයි උත්තර දෙන්නේ. එහෙම නැත්තම් තමන්ගේ හිතේ විපරිණාමයක්, තමන්ගේ හිතේ අවබෝධයක්, තමන්ගේ හිතේ ප්‍රත්‍යක්ෂ ඥානයක් හැදෙන්න මුල් වෙච්ච ක්‍රමය තමයි ඒ තැනත්තා ඉස්සරහට ගන්නෙ. ඒ අනුව තමයි පුළුතුරු දෙන්නේ. ඒ නිසා අද අපි සාකච්ඡාවට භාජනය කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද? එතකොට මේ පළවෙනි උත්තරේ දීපු ඒ රහතන් වහන්සේ මේ ආයතන පැත්තෙන් කොහොමද උත්තරයක් දීලා තියෙන්නේ? ඒ පැත්තෙන් අපිට කොහොමද භාවනාවකට මේක යොමු කරගන්නේ? මොකද ඇතම් කෙනෙක් අපි කතා කරන භාවනා ක්‍රමම නෙමෙයි සමහරලාට අනුගමනය කරන්නේ. ඒ නිසා තවත් කෙනෙක් අනුගමනය කරන භාවනා ක්‍රම නිවැරදිද, එහෙම නැත්නම් අපි අනුගමනය කරන ක්‍රමයේ ඒ අයගේකට වඩා හොඳද නරකද කියලා සමහරලාට අපි භාවනා කරන්න යද්දිත් අපිටත් ගැටළු සහගත තැන් ඇති වෙනවා. ඒ නිසා අපි කරන භාවනාව ගැන එක පැත්තකින් ගැටළු විසඳ ගන්නත්, ඒ වගේම අපි කරනගෙන යන භාවනාවේ යම් මදිපුංචිකමක් තියෙනවා නම් ඒ ගැටළු විසඳ ගන්නත්, සැකහැර දැන ගන්නත්, තවත් කෙනෙක් කරන භාවනාවක් නිවැරදිද නැත්තම් සාවාද්‍යද කියලා ඒ ගැන යම් තක්සේරුවක් ඇති කර ගන්නත් ඒ නිසා මේ විමසීම ප්‍රයෝජනවත් වෙනවා. දැන් ආයතන සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ බොහොම දීර්ඝ වශයෙන් විග්‍රහ කළා තියෙනවා. දැන් ආයතන කියලා කිව්වහම පින්වත්නි, දැන් මිනිස්සෙක් ගත්තහම මේ මිනිස්සෙක් තුල නැත්තම් මේ මිනිස්සයා අසුරු කරන අද්දකීම් තුල බුදුරජාණන් වහන්සේ ආධ්‍යාත්මික වශයෙන් ආයතන 6කුත්, බාහිර වශයෙන් ආයතන 6කුත් ධර්මයේ පෙන්ලා දීලා තියෙනවා. ආධ්‍යාත්මික ආයතන 6 වශයෙන් මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන 6ක් පෙන්නනවා. ඊට අනුරූපී වෙච්ච බාහිර ආයතන වශයෙන් රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා මනසට එන අරමුණු වශයෙන් මේ විදිහට බාහිර ආයතන 6කුත් පෙන්වනවා. මේ ආධ්‍යාත්මික බාහිර ආයතන පොදුවේ හඳුන්වන්න පස් ආයතන කියන වචනේ භාවිතා කරනවා ධර්මයේ. එතකොට දැන් මේ මුලින්ම පිළිතුරු දීපු මේ රහතන් වහන්සේ මේ ආයතන සම්බන්ධයෙන් තමයි විග්‍රහයක් කරලා තියෙන්නේ. නැත්තම් ආයතන සම්බන්ධයෙන් තමයි භාවනා කරලා තියෙන්නේ. ඊට අනුරූපීව තමයි උන්වහන්සේ ධහමක් අවබෝධ කරගෙන තියෙන්නේ. ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති කරගෙන තියෙන්නේ. එතකොට ඒ කාරණාව සම්බන්ධයෙන් අපි ටිකක් තව සූත්‍ර දේශනාවල විමසීමක් කරලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ සලායතන සංයුක්තයේ මේ විදිහට මේ විවිධාකාර අන්දමින් මේ ආයතනයන්ගේ හැසිරීම නිරීක්ෂණය කරන අන්දම පෙන්ලා දීලා තියෙනවා. විශේෂයෙන්ම සලායතන වර්ගයේ එන වේදනා සංයුක්තයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ඇස කියන එක අනිත්‍යයි, කන කියන එක අනිත්‍යයි, නාසය කියන එක අනිත්‍යයි, දිය කියන එක අනිත්‍යයි, ශරීරය කියන එක අනිත්‍යයි, මනස කියන එක අනිත්‍යයි කියලා මේ විදිහට ආධ්‍යාත්මික ආයතනවල තියෙන මේ අනිත්‍ය ස්වභාවය, වෙනස් වෙන ස්වභාවය, විපරිණාමයට පත් වෙන ස්වභාවය, ඒවා චලනය වෙන ස්වභාවය, තියෙන ස්වභාවයෙන් වෙනත් ස්වභාවයකට පත් වෙන ආකාරය මතක් කරලා දෙනවා. සාමාන්‍යයෙන් ධමයේ විස්තර වෙනවා චලා චේව වයාච විපරිණාමි අඤ්‍යතා භාවි. ඔය වගේ වචන වලින් ඇතැම් තැන්වල ධර්මයේ මේ අනිත්‍ය ස්වභාවය විස්තර කරනවා. ඒ කියන්නේ මේවැ කිසිම එකම මට්ටමකින් පැවැත්මක් නැහැ. විපරිණාමයකටපත් වෙනවා. වෙනස් වීමකටපත් වෙනවා. ඒවැ තියෙන හැමතිස්සම කම්පණ වෙන ස්වභාවයක්, චලනය වෙන ස්වභාවයක්. ඒකාකාරීව පැවැත්මක් නෙමෙයි. අඤ්‍යතා භාවි කියලා කියන්නේ තියෙන තත්වයෙන් අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. මේ විදිහට මේ එකම මට්ටමකින් එකම අන්දමකින් නොපැවති වෙනස් අන්දමකටපත් වීම එතකොට අනිත්‍ය වශයෙන් අපිට අනිච්ච වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යම් දෙයක් මේ විදිහට එක මට්ටමකින් එකම විදිහකින් එකම තත්වයකින් එකම ස්වභාවයකින් පවතින්නේ නැත්නම් නිරන්තරයෙන් මේක වෙනස් වෙනවා නම් චලනය වෙනවා නම් විපරිණාමයකටපත් වෙනවා නම් අන්‍ය ස්වභාවයකටපත් වෙනවා නම් අපිට එතන සැපක් ස්ථිර වශයෙන් පවතින සැපක් තෘප්තිමත් භාවයක් බලාපොරොත්තු වෙන හැකියාවක් නැහැ. යදනිච්ඡං තන් දුක්ඛං කියලා පෙන්වනවා. ඒ වගේම මේ විදිහට යමක් දුක නම් ඒ දුක් වූ දෙයක් ඇයි මම මගේ ආත්මය වශයෙන් සලකන්නේ? ඇයි මම ඒක එක විදිහකට පවතින දෙයක් වශයෙන් සලකන්නේ? දිකට යන සාරයක් වශයෙන් සලකන්නේ. මේ විදිහට යමක් දුකයි නම් එතන අනාත්ම වූ ස්වභාවයක් ආත්මීය ස්වභාවයක් නැති බව පෙන්ලා දෙනවා. විශේෂයෙන්ම අජ්ජාත්මේ අජ්ජත් අනිච්ච සූත්‍රය කියලා සූත්‍රයක් හම්බ වෙනවා. ඒකේදී ආධ්‍යාත්මික ආයතන සම්බන්ධයෙන්ුත් බාහිර අනිච්ච සූත්‍රය කියලා පෙන්නනවා. ඒකේ බාහිර වූ ආයතනවල සම්බන්ධයෙන්ුත් ඒ වගේම ආධ්‍යාත් අජ්ජත් දුක්ඛ කියන සූත්‍රයේදී මේ ආධ්‍යාත්මික ආයතනවල තියෙන දුක් ස්වභාවය සම්බන්ධයෙන්ුත් බාහිර දුක්ඛ කියන සූත්‍රයේදී මේ බාහිර ආයතනවල තියෙන දුක් ස්වභාවය සම්බන්ධුත් අජ්ජත් අනත්ත කියන සූත්‍රයේදී මේ ආධ්‍යාත්මික ආයතනවල තියෙන අනාත්ම ස්වභාවය සම්බන්ධයෙන්ුත් බාහිර අනත්ත සූත්‍රයේදී බාහිර ආයතනවල තියෙන අනාත්ම ස්වභාවය සම්බන්ධිනු මතක් කරලා දෙනවා. ඒතර මේ සූත්‍ර දේශනා වලින්ම අපිට තේරුම් ගන්න පුළුවන් අපිට අවශ්‍ය නම් මේ අපේ මගේ කියා ගන්නා මේ ඇස කන නාස ආදී මේ ඉන්ද්‍රියන් ඒවැයි තියෙන විපරිණාම ස්වභාවය ඒව ක්‍රමානුකූලව අපිටම පුංචි කාලේදී නම් ඕක හොඳින් පේනවා. නැත්තම් තරුණ කාලේදී බොහොම පිරිසුදු අපිට පෙනීම තියෙනවා. නමුත් ක්‍රමානුකූලව වයසට යනකොට ජරාවට පත් වෙනකොට මේවා දුක් ස්වභාවයකට විපරිණාම ස්වභාවයකට දුර්වලතාවයකට පත් වෙනවා. අපිට සම්මුති මට්ටමකින් මේක කොහොමත් තේරුම් ගන්න පුළුවන්. ඒක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි. අපේ කලින් හොඳට පෙනෙමින් තිබිච්ච ඇස දුර්වල වෙලා දුර්වර්ණ වෙලා උපැස්සියලක් පලඳන්න වෙන මට්ටමට ඔන්නපත් වෙනවා. සමහරවිට ඇස් සම්පූර්ණයෙන්ම නොපෙනී යනවා. කන්වල ඇසීමත් ඔය වගේම දුර්වල වෙලා නොඇසී යනවා. ඒ වගේමයි නාසයේ ගඳ සුවඳ දැනීමත්, දිවට රස දැනීමත්, කයට ස්පර්ශයන්ගේ දැනීමත් මේ වගේ අඩපණ වෙලා යනවා. ඉතින් මේ කාරණාව අපිට ඉතින් සම්මුති මට්ටමින් කොහොමද තේරුම් ගන්න පුළුවන්? ඒකට විශේෂයෙන් අපි විවිධ ගැඹුරු විග්‍රහ අවශ්‍ය වෙන්නේ නැහැ. මේක සාමාන්‍ය දැනීමක්. ඒ වගේමයි මේ බාහිර තියෙන ආයතන සැලකුවොත් අපි මේ එළිය දකින විවිධාකාර රූප ධර්මයන්ුත් ඔය තත්ත්වයටමපත් වෙනවා. අපි චස්තන ලස්සන රූප කියලා අපි දකිනවා. නමුත් ඒ කිසිම දෙයක් නිරන්තරයෙන් ස්ථිර වශයෙන් පවතින දේවල් නෙමෙයි. අපි ලස්සන මලක් කියලා සැලකුවොත් ඔන්න අද දැකපු ස්වභාවය නෙමෙයි හෙට තියෙන්නේ. ක්‍රමානුකූලව ඔන්න දුර්වර්ණ වෙලා මලානික වෙලා පර වෙලා. ඉතින් මේ දෙයම අපිට බාහිර ආයතන සම්බන්ධිනුත් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේමයි අපි සද්දයක් ගැන සැලකුවොත් සද්දය අරිට වඩා ඉක්මනට වෙනස් වෙනවා. ශබ්දයේ තියෙන මොහොතක් පාසා වෙනස් වෙන ස්වභාවයක්. ශබ්දයේ තුලිනුත් අපිට මේ වෙනස්වීම තේරුම් ගන්න පුළුවන්. ඒ වගේමයි ශබ්දයක් ඇති වුණාට පස්සේ ඒක නවත්තගෙන ඉන්නත් බෑ. අපි හිතමු යම්ස කෙනෙක් කැමැතිම ගීතයක් කැමැතිම වාදනයක් ශ්‍රවණය කරනවා. නමුත් ඒක වෙනස් නොවි පවත්වාගෙන ඉඳීමේ හැකියාවක් නෑ. ඒක නිරන්තරයෙන් වෙනස් වීමමයි ශබ්දය කියන්නේ. ඒ නිසා මේ බඳු තැනක කිසිසේත්ම ස්ථිරව පැවැත්මක්වත් ආත්මීය ස්වභාවයක්වත් දිගට පවතින සාරයක්වත් නැති බව අපිට සාමාන්‍ය දැනීමෙන් උනත් තේරුම් ගන්න පුළුවන්. ඒතර මේ විදිහට අපි තේරුම් ගනිමින් යනකොට ඔන්න බුදුරජාණන් වහන්සේ තවත් අපිව ගැඹුරට එකගෙන යනවා. තවත් සූත්‍ර දේශනාවල පෙන්නනවා මේ ආයතන සම්බන්ධයෙන් කටයුතු කරනකොට ඔන්න අපි භාවනා පැත්තට ටිකක් නැඹුරු කරලා කතා කරනවා නම් අපි හිතමු කෙනෙක් මේ ආයතන පැත්තෙන්ම භාවනාවක් පුහුණු කිරීම සඳහා ඔන්න කටයුතු කරනවා. එයාට කැමැති මේ ආයතන සම්බන්ධයෙන්ම භාවනා කරන්න. මොකද අපි එකිනෙකාගේ තියෙන විවිධාකාර රුචි අරිචුකම්. ඒ නිසා අපි හිතමු යම්සි කෙනෙක් කැමැති මේ ආයතන පැත්තෙන් කතා කරන්න, ආයතන පැත්තෙන් ධර්මයට සවන් දෙන්න, ආයතන පැත්තෙන්ම භාවනාවක් වඩන්න. අපි හිතමු ඉතින් එයාට සුදුසු පැත්තෙන් කතා කරනවා නම් අපි හිතමු භාවනාවක් කරන පසුබිමට එන්නත් කලින් එයා මේ බාහිර රූපයක් දකිනකොට කැමතිනම් රූපයක් රූපයක් කියලා ඒක මෙනෙහි කරන්න පුළුවන්. සද්දයක් ඇහෙනකොට සද්දයක් සද්දයක් කියලා මෙනෙහි කරන්න පුළුවන්. ගඳක් සුවඳක් දැනෙනකොට සුවඳක් ගඳක් කියලා මෙනෙහි කරන්න පුළුවන්. රසක් දැනෙනකොට රසක් රසක් කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඒ වගේම ස්පර්ශයක් දැනෙනකොට ස්පර්ශයක් කියලා මෙනෙහි කරන්න පුළුවන්. මනසට සිතවිල්ලක් එනකොට සිතවිල්ලක් සිතවිල්ලක් කියලා මෙනෙහි කරන්න පුළුවන්. මේ ක්‍රම හරහා අපිට පුළුවන් එක්තරා අන්දමකින් මේ අපේ හිතේ මේ බාහිර ආයතන හරහා ඇතිවෙන යම් ව්‍යාකූලත්වයක් තියෙනවා නම් මේ බාහිර ආයතන හරහා අපේ සිතේ යම් පැටලීමක් තියෙනවා නම් බාහිර ආයතන නිසා අපේ හිත දිග කතාවකට පෙළඹෙන ගතියක් තියෙනවා නම් කතන්දරයක් ගොතන ගතියක් තියෙනවා නම් ප්‍රපංචයක් හදන ගතියක් තියෙනවා නම් අන්නේ ප්‍රපංච කරන ගතිය කතන්දර ගොතන ගතිය ඔන්න ටිකක් වළක්ව ගන්න මේ උපක්‍රමය අපිට යොදා ගන්න පුළුවන්. එතකොට අපිට එදිනදා ජීවිතයේදී විවිධාකාර දර්ශන පේනවා. නමුත් අපි මේ දර්ශන ඔස්සේ කතන්දර ගොතන්න යන්නේ නැහැ. ඒක රූපයක් රූපයක් කියලා ඔන්න වළක්ව ගන්නවා. එතනින් නතර වෙන්න උත්සාහත් වෙනවා. ඒ වගේම අපි හිතමු විවිධාකාර සද්ද ඇහෙනවා. අපි මේ සද්ද ඔස්සේ යන්නේ නැතුව සද්දයක් සද්දයක් කියලා එපමණකින් නතර වෙන්න උත්සාහවත් වෙනවා. විවිධාකාර ගඳ සුවඳ දැනෙනකොට ඒ ඔස්සේ හිත දුවවන්නේ නැතුව, ඒ ඔස්සේ ගිහිල්ලා කතාවක් ගොතන්න යන්නේ නැතුව සුවඳක් සුවඳක් කියලා හරි ගඳක් ගඳක් කියලා හරි ඔන්න වළක්ව ගන්න උත්සාහත් වෙනවා. මේ වගේමයි අපි හිතමු ප්‍රණීත ආහාරයක් භුක්ති විඳිනකොට, එහෙම නැත්නම් කටුක ආහාරයක් භුක්ති විඳිනකොට ඒ සම්බන්ධයෙන් හිතේ ලොකු කතාවක් ගොතන්න යන්නේ නැතුව, ඇතුලේ කතාව වර්ධනය කරන්න යන්නේ නැතුව ඒ වෙනුවට රසක් රසක් කියලා හැකිතා කෙටියෙන් මේ අත්දැකීම භුක්ති විඳිනවා. එහෙම නැත්නම් හැකිතා නිහඬව මේ අත්දැකීම භුක්ති විඳින උත්සාහවත් වෙනවා. මොකද ඒ අවස්ථාවේදී බාහිරින් ලැබිච්ච ආයතනයක හැසිරීමක් තියෙන්නේ. නමුත් ඒ හරහා අපේ හිත කුපිත කර ගැනීමක්, හිතේ චංචල කර ගැනීමක්, වික්ෂිප්ත කර ගැනීමක් වෙන්න නොදී අපි ඔන්න ආරක්ෂා වෙනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ආයතන සම්බන්ධයෙන් අපි සෑහෙන්න සංවර විය යුතුයි කියලා. චක්කුණා රූපං දිස්වන්න නිමිත්තක් ගාහි නානු ව්‍යඤ්ජනක් ගාහි, ওই විදිහට ධර්මයේ මේ ඉන්ද්‍රිය සංවරය බොහොම උත්කෘෂ්ඨ ප්‍රතිපදාවක් වශයෙන් මතක් කරලා දෙනවා. මොකද අපි එහෙන් රූපයක් දැක්කහම මේ රූපය ඔස්සේම හිතන්න ගියොත් අපේ නොතිබිච්ච කෙලෙස් රාශියක් ඔන්න ඇති වෙන්න පටන් ගන්නවා. ඒකයි කියන්නේ ඒ පාපක අකුසල ධම්මා අන්වාස වෙయ్యු, මේ විවිධාකාර වූ පාපක අකුසල ධර්මයන් ඔන්න වැක්කිරෙන්න ගන්නවා. අන්න ඒ බඳු වූ මේ නොතිබිච්ච අකුසල ධර්මයන් ඇති වෙන්න ඉඩ තියෙනවා මේ අපි ඇහැ සංවර කරගත්තේ නැත්නම්. ඒ නිසා උපක්‍රමයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දැක්කට හුඟක් මේකේ විස්තර බලන්න යන්න එපා. ඒ කියන්නේ දැන් මේ සාමාන්‍යයෙන් අපි එදිනදා ජීවිතයේ කටයුතු කරනකොට හික්මිය යුතු ආකාරය ඔන්න ඉන්ද්‍රිය සංවරයක් වශයෙන් පෙන්ලා දෙනවා. එහෙන් රූප දකින්නවා, රූප නොදකින්නවා නෙමෙයි. එහෙන් රූප දකින්නවා, නමුත් දැක්කට ඒ ඔස්සේ හිතේ කලබල කරගෙන කතාවක් ගොතාගෙන නොතිබිච්ච අකුසල් ඇති කරගන්නේ නැතුව පුළුවන් තරම් ඇහැ හික්මවාගෙන සංවර කරගෙන කටයුතු කරන්න කියලා මතක් කරනවා. ඒ වගේමයි කණෙන් සද්ද ඇහුණට ඒ වයේ තියෙන විවිධාකාර නිමිති අනුව්‍යංජන ගන්න යන්නේ නැතුව, විස්තර හොයන්න යන්නේ නැතුව, ඒ ගීතයක් නම් කිව්වේ කවුද, කොයි කාලෙද කිව්වේ කියලා හොයන්න යන්නේ නැතුව මේක මේ හුදු ශබ්දයක් කියන මට්ටමින් නතර වෙන්න අනු උත්සාහවත් වෙනවා. ඒ වගේමයි ගඳක් සුවඳක් දැනෙනකොටත්, රසක් දැනෙනකොටත්, පහසක් දැනෙනකොටත්, හිතට සිතුවිල්ලක් එනකොටත්. අපිටම කෙනෙක් මේ විදිහට උත්සාහවත් වෙනවා නම් අන මේ තැනැත්තාගේ හිතේ නැත්තම් ඔව් මේ තැනැත්තාගේ හිතේ සෑහෙන සංවර වීමක් වෙන්න පටන් ගන්නවා. මොකද හිත කැළඹෙන්නේ මේ ආයතන හරහා එන කෙලස් හොරු මේ හිත ඇතුළට පතිත වුණොත්, හිතට ඇතුළටද කඩාගෙන වැදුණොත්. දැන් අපි උත්සාහවත් වෙන මේ ආයතන ආරක්ෂා කරන්න. හරියට නිකන් මේ ආයතන වටකල්ලා වැටක් බැඳ වගේ අපි උත්සාහවත් වෙනවා මේ ආයතන හරහා අපේ ඇතුළත සිද්ධ වෙන කෙලෙස් හට ගැනීම පුළුවන් තරම් අවම කරගන්න. ඉතින් මෙහෙම කටයුතු කරනකොට බුදුරජාණන් වහන්සේ තවත් මතක් කරලා දෙනවා මේ අපිටම බාහිර ආයතනේ නාභි නන්දති, නාභි වදති, නාජ්ජෝ සාය තිට්ඨති කියලා මේ විදිහට මතක් කරලා දෙනවා. මේ රූපයක් දැක්කට ඒකේ අභිනන්දනය කරන්න යන්නේ නැහැ. අභිනන්දනය කරනවා කියන්නේ මේ රූපයක් දැකලා ඒක ගැන ලොකුවට සතුටු වෙලා සිනාසෙලා උඩ පැනලා මේක විශේෂයෙන් වැළඳ ගන්න යාමක් කරන්නේ නැහැ. නාභි නන්දති, නාභි වදති කියන වචනයෙන් පෙන්නනවා මේ රූපය සම්බන්ධයෙන් කියා පාන්න යන්නේ නැහැ. රූපයක් දැක්ක තමයි, නමුත් මේක කියා පාන්න යන්නේ නැහැ. අනිත් ඈට කියා යන්නේ නැහැ. හිතෙත් කතන්දරයක් ගොතන්න යන්නේ නැහැ. නාජ්ජෝ සාය තිට්ඨති කියලා පෙන්නනවා මේ දැකපු රූපය තුලට බැහැ ගන්න යන්නේ නැහැ. ඒ තුර läග ගන්න යන්නේ නැහැ. උත්සාහත් වෙන මේ රූපය දැකපු මට්ටමින් නතර කරන්න. මේ විවිධාකාර පැතිවලින්, විවිධාකාර දෘෂ්ටි කෝණවලින් බුදුරජාණන් වහන්සේ මේ අපිව හික්මවන ආකාරය. ඒ වගේමයි සද්දයක් ඇහුණාමත් ඒ සද්දේ සම්බන්ධයෙන් ලොකු ඇල්මක් ඇති කරගෙන, ලොකු සතුටක් ඇති කරගෙන සිනහසෙන්න යන්නේ නැහැ. ලොකු සතුටකින් ඉපිලෙන්න යන්නේ නැහැ. ඒ වෙනුවට හිත යම් පමණක උපේක්ෂාවක පවත්වා ගන්න උත්සාහත් වෙනවා. ඒ වගේමයි ඇහිච්ච සද්දේ සම්බන්ධයෙන් හිතේ විතර්ක ඇති කරගෙන කතාවක් ගොතන්න යන්න නොදී පුළුවන් තරම් හිත නිහඬව තියාගන්න උත්සාහත් වෙනවා. තිබිච්ච මට්ටමේ තියාගන්න උත්සාහත් වෙනවා. ඒ වගේමයි සද්දයක් ඇහුනට ඒ තුලට බැස ගන්න නැතුව හැකිතාක් තමන් හිටිය මට්ටමේම හිත පවත්වන්න උත්සාහත් වෙනවා. ඉතින් රස සම්බන්ධයෙන් ස්පර්ශයන් සම්බන්ධයෙන් හිතට ආව සිතුවිලි සම්බන්ධයෙන්ුත් මේ විදිහටම පෙන්ලා දෙනවා. අපිට තේරෙනවා මේ හැසිරෙන්න ඕන ආකාරය විවිධ පැතිවලින් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. තවත් පැත්තකින් පෙන්නනවා අපි තුමු මේ ආධ්‍යාත්මික ආයතන පැත්තෙනුත් සැලකුත් ඔය ආකාරයෙන්ම පෙන්නනවා. ඒ කියන්නේ අපි තවත් කෙනෙක්ගේ ඇසක් දැක්ක කියලා වෙන්න පුළුවන්, කනක් දැක්ක කියලා වෙන්න පුළුවන්, නාසයක් දැක්ක වෙන්න පුළුවන්, දිවක් දැක්ක වෙන්න පුළුවන්, ශරීරයක් දැක්ක වෙන්න පුළුවන්. නමුත් අපේ හිතේ ඒ හරහා කෙලස් හට ගන්නවද? අපි ඒක අභිනන්දනය කරන්න යනවද? ඒ දැකපු දේවල් හරහා අපි සතුටු වෙන්න යනවද? එහෙමත් නැත්නම් අපි අපේ සතුව තිබුණු එකඟතාවය, අපි සතුව තිබුණු උපේක්ෂාව, අපි සතුව තිබුණු නිශ්චල භාවය රැක ගන්නවද? ඉතින් අපි එක පැත්තකින්ද හිතලා බැලිය යුතු පැත්තක්. මොකද අපි මේ සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේ කටයුතු කරද්දී ඇස් කම් පියාගෙන ඉන්න පුළුවන් හැකියාවක් නැහැ. ඉතින් අපි සතුව මෙබඳු හික්මීමක් නැත්තම් අපි මේ දොරටු සියල්ල විවෘත කළා, ඒව හරහා කෙලෙස් උපදින්න ඕන තරම් අවකාශය තියෙද්දි ඒකට ඉඩ දීලා කටයුතු කරනවා නම් ඉතින් අපිට හරි අමාරුයි මෙතන හික්මීමක් ඇති කරගෙන භාවනාවක් වශයෙන් වඩන්න. ඒ නිසා අපි සාමාන්‍යයෙන් අපිටම සේනාසනයක වෙන්න පුළුවන්, භවනා මධ්‍යස්ථානයක වෙන්න පුළුවන්. අපි මේ දකින්න දේවල් සම්බන්ධයෙන් ටිකක් විමසිලිමත් වෙනවා, සැලකිලිමත් වෙනවා. ඒ නිසා අපි ඇඳුමක් පළඳුමක් පළඳිනකොට උනත් පුළුවන් තරම් චාම්ම අනිත් කෙනෙක්ගේ රාග ద్వේෂ මෝහයන් ඇවිස්සෙන්නේ නැති විදිහට ඇඳුම් පළඳුම් අඳින්න පළඳින හැටියට උපදෙස් දෙනවා. ඒ වගේමයි පුළුවන් තරම් නිහඬව නිශ්ශබ්දව කටයුතු කරන්න කියලා ඔන්න මේ කය වචනය සංවර කරගන්න නැත්නම් වචනය සංවර කරගන්න උත්සාහත් වෙනවා. ඒ වගේමයි අනවශ්‍ය ගඳ සුවඳ විලවුම් පරිහරණයක් නැතුව පුළුවන් තරම් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න උත්සාහත් වෙනවා. ඒ වගේමයි ලැබිච්ච දෙයක් වළඳලා ලැබිච්ච දෙයක් අනුභව කළා අර මේ රස ගේදෙහිකට යන්නේ නැතුව රස තෘෂ්ණාවකට යන්නේ නැතුව අන්න දිවත් හික්මවා ගන්න මෙබඳු පරිසරයක අපි උත්සාහත් වෙනවා. ඒ වගේමයි වෙනදට ලැබෙන විවිධාකාර කායක ස්පර්ශයන් නැතුව බ්‍රහ්මචාරීව ගැටයුතු කරන්න උත්සාහත් වෙනවා. ඉතින් මේ බඳු වාතාවරණය තුළ තමයි ඔන්න අපිට මේ ආයතනයන් යම් පමණක දමණය කරගන්න අවස්ථාව ලැබෙන්නේ. මොකද මේ ආධ්‍යාත්මික ආයතන දමණය කරගන්න නැතුව ඒව හැම තිස්සෙම කෑ ගහන මට්ටමක නම් ඉන්නේ හිතේ තියෙන හරිම ව්‍යාකූල ස්වභාවයක්. හිතේ තියෙන හරිම චංචල ස්වභාවයක්. වික්ෂිප්ත වූ ස්වභාවයක්. ඒ බඳු හිතක් දමණය කළා, සමනය කළා, තැම්පත් කළා, ඒකාග්‍ර කළා ගන්න හරි අමාරුයි. ඒ නිසා අපි අර පුළුවන් තරම් ඊට සරිලන පරිදි පරිසරය සකස් කරගන්නවා. පරිසරය සකස් කරගෙන අපි හැකි තරමින් උත්සාහවත් වෙනවා මේ ආයතන සංවර කරගෙන, තැම්පත් කරගෙන, සංසිඳවගෙන කටයුතු කරන්න. තවත් පැත්තකින් ඔය චප්පානක සූත්‍රයේ වගේ සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙනවා මේ ආයතන හය වැඩ කරන්නේ හරියට නෑ සත්තු හය දෙනෙක් වගේ. එක පැත්තකින් එක ආයතනයක් මත ඇත්තට මෙතන සතුන් හය දෙනෙක්ගේ උපමාවක් පෙන්වන්නේ. ඒකේ ඔන්න සොහනකටම යන නරියෙක් ඉන්නවා, තුඹසකට යන නයෙක් ඉන්නවා, ඊළඟට වතුරේටම යන කිඹුලෙක් ඉන්නවා, අහසට යන පක්ෂියෙක් ඉන්නවා, ඊළඟට කැලේට දුවන වඳුරෙක් ඉන්නවා. මේ විදිහට මේ තම තමන්ට ආවේනික පරිසරයන් ඇසුරු කරන සත්තු 6 දෙනෙක් ඉන්නවා. හරි ලස්සන උපමාවකින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සත්තු 6 දෙනා යම්කිසි විදිහයකට මිනිස්සෙක් කොහොම හරි අල්ලගෙන ඇවිල්ලා ඒ සත්තුන්ගේ බෙල්ලේ හරි ශරීරයේ කොහෙ හරි ලණුවලින් බැඳලා ඊළඟට ඒ ලණුවල අනිත් කෙළවර ඔක්කොම එකට තියලා බැන්දොත් එහෙම සිද්ධ වෙන්නේ මොකද්ද? එතෙන්දි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් යම් අවස්ථාවක අපිටම කිඹුලා ශක්තිමත් වුණා නම් අනිත් පස් දෙනාම ඇදගෙන කිඹුලා වතුරට යනවා. ඒ වගේමයි යම් අවස්ථාවක පක්ෂියා කුරුල්ලා ශක්තිමත් වුණා නම් අනිත් පස් දෙනාව ඇදගෙන එයා අහසට පියාඹනවා. ඒ වගේමයි යම් අවස්ථාවක වඳුරා ශක්තිමත් වුණා නම් අනිත් පස් දෙනාවම අරගෙන එයා ගහෙන් ගහට යනවා. කැලෑවට යනවා. යම් අවස්ථාවක නරියා ශක්තිමත් වුණා නම් එයා අනිත් පස් දෙනාවම ඇදගෙන සොහොනට යනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මෙතන යම්පිසි කෙනෙක් නම් ශක්තිමත් උනේ අනිත් අය මැඩපවත්වගෙන ඒ ශක්තිමත් වෙච්ච සතා නැගී සිටිනවා. ඒබඳු වූම ස්වභාවයක් අපේ මේ ආයතන සම්බන්ධයෙන් උත් තියෙනවා. දැන් අපි අපේ ඇහැ පිනවන දේක් දකින වෙලාවට අපේ මේ කනවත් නාසයවත් දිවවත් ශරීරයවත් මනසවත් ඒ තරම්ම ශක්තිමත් නැහැ. එතෙන්දී අන්න ඇහැ ඔස්සේ අපේ සිතුවිලි ධාරාව ක්‍රියාත්මක වෙනවා. අපේ කනට මිහිරි සද්දයක් ඇහෙනකොට අන්න ඇහැ දිව නාසය ශරීරය මනස ටිකක් අඩපණ වෙලා අන්න කන ඔස්සේ සිතුවිලි ධාරාවකට අපේ හිත නැත්තම් අපි ඇදිලා යනවා. මේ වගේම අපි බොහොම ප්‍රණීත ආහාරයක් භුක්ති විඳිනකොට අනිත් ආයතන යටපත් වෙලා ඔන්න මේ දිව කියන ආයතන ඔස්සේ අපි වහල් වෙලා කටයුතු කරනවා. ඉතින් මේ විදිහට අපිට තේරුම් ගන්න පුළුවන් මේ ආයතන වලින් අපිට ඇත්තම ආයතන හයක් තිබුණාට එක ආයතනයක් තමයි ඇත්තටම ඒ මට්ටම් වලදී ඒ අවස්ථාවන් වලදී ප්‍රමුඛත්වය අරගෙන ඉස්සරහට ඇවිල්ලා කටයුතු කරන්නේ. ඉතින් මේ විදිහට මේ ආයතන සම්බන්ධයෙන් සෑහෙන විග්‍රහයක් බුදුරජාණන් වහන්සේ කරනවා. දැන් මේ විදිහටම අපිටම එළියේ තියෙන මේ ආයතනය වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එළියේ තියෙන රූප වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇතුලේ ඒ රූප ග්‍රහණය කරගන්න ඇස වෙන්න පුළුවන්. එළියේ තියෙන සද්ද වෙන්න පුළුවන්. සද්ද ග්‍රහණය කරගන්න කන වෙන්න පුළුවන්. එළියේ තියෙන ගඳ සුවඳ වෙන්න පුළුවන්. ඒවා ග්‍රහණය කරගන්න නාසය වෙන්න පුළුවන්. මේ විදිහට මේ ආධ්‍යාත්මික බාහිර කියන මේ ආයතන කොයි දේ ගත්තත් මෙතන තියෙන වෙනස් වෙන ස්වභාවයක්. මෙතන තියෙන අනිත්‍ය ස්වභාවයක්. ඒ වගේම මේවා පදනම් කරගෙන යම්කිසි දැනීමක් ඇති වුණා නම් අපි සාමාන්‍යයෙන් චක්කු විඤ්ඤාණය කියලා කියනවා. නැත්නම් සෝත විඤ්ඤාණය, ගහන විඤ්ඤාණය. මේ විදිහට අර මේ ආයතන දෙකක ස්පර්ශය හරහා හටගන්නා ඒ දැනීම ඒකත් බුදුරජාන් වහන්සේ කියනවා මොහොතක් පාසා වෙනස් වෙනවා. අනිත්‍ය ස්වභාවයක් තියෙන්නේ, දුක් ස්වභාවයක් තියෙන්නේ, අනාත්ම ස්වභාවයක් තියෙන්නේ. ඒ වගේමයි ඒ හරහා ඇති වුණා නම් යම් ස්පර්ශයක් ඒකත් වෙනස් වෙන ස්වභාවයක් තියෙන. එතනත් තියෙන දුකක්. එතනත් තියෙන අනාත්ම ස්වභාවයක්. මේ සියල්ලගේම එකතුව හරහා යම් අවස්ථාවක් ඇති වුණා නම් දුක් වේදනාවක්, යම් අවස්ථාවක් ඇති වුණා නම් සැප වේදනාවක්, යම් අවස්ථාවක් ඇති වුණා නම් උපේක්ෂා වේදනාවක්. ඒ වේදනාවත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේ විදිහට ඉතින් මේ ආයතන සම්බන්ධයෙන්, ආයතන නිසා හටගන්නා විඥාන සම්බන්ධයෙන්, ආයතන නිසා හටගන්නා ස්පර්ශයේ සම්බන්ධයෙන්, ආයතන නිසා හටගන්නා වේදනාව සම්බන්ධයෙන් විවිධාකාර සූත්‍රවල බුදුරජාන් වහන්සේ විස්තර කළා දීලා තියෙනවා. ඒ නිසා ඇතැම් වෙලාවට අපේ භවනාවක් අපි කරගෙන යනකොට අපිට මේ හරියටම ආයතනයම වැටහෙනවා කියලා කියන්නත් බෑ. මොකද ඇතැම් වෙලාවට මේ ආයතන නිසා හටගත්ත දැනීම තමයි ඉස්සරහට එන්නේ. ඇතැම් වෙලාවට ආයතන නිසා හටගත්ත වේදනාව ඉස්සරහට එනවා. ඒක ඉතින් අපේ මේ චරිත ස්වභාවයන් අනුව නැතනම් එදා අපේ මනසේ ස්වභාවය අනුව තීරණය වෙනවා. අද සමහරලාවට බාහිර ආයතනයේ පැත්තෙන් අපේ හිත හොඳට කටයුතු කරනවා. සමහරලාට හෙට ආධ්‍යාත්මික ආයතන සම්බන්ධයෙන් කටයුතු කරනවා. සමහරලාට තවත් දවසක මේ දෙකේම එකතුව නිසා හටගන්නා ස්පර්ශය සම්බන්ධයෙන් හොඳට පෙන්ලා දෙනවා. තවත් අවස්ථාවක මේවා නිසා හටගත්ත ඔන්න වේදනාව සම්බන්ධයෙන් පෙන්ලා දෙනවා. ඉතින් මේ කොයි දේත් අපේ භවනට වළංගුයි. අපි තවත් කෙනෙක්ගේ කමඨහනක් විස්තර කරනකොට ඒ තැනත්තා විස්තර කරන්නේ මේවා වේදනාවන් හට ගැනීම සම්බන්ධයෙන් නම්, ඒ කියන්නේ ආයතනයන්ගේ ස්පර්ශය නිසා හටගත් වේදනාවන්ගේ සම්බන්ධයෙන් නම් අපි තේරුම් ගන්න තියෙන්නේ එයාට ඒ අවස්ථාවේදී මේ වේදනාව ඉස්සරහට ඇවිල්ලා වේදනාවට ප්‍රමුඛත්වය ලැබිලා අන්න ඒ තැනත්තාගේ හිතේ අන්න වේදනාව සම්බන්ධයෙන් තමයි දැනුවත් භාවයක් ඇති වුනේ. කිසිම වරදක් නැහැ. තවත් කෙනෙක් අපිටම මේ S2 පියාගෙන ඉන්නවා භවනා මානසිකාරයක යෙදෙනවා. ඔන්න මේ ශබ්ද, ඒ ශබ්ද හැටීම් මෙනෙහි කරනවා. ඉපමණකින් නතර කර ගන්නවා. ඉතින් ඉපමණකින් මේ ශබ්දයන් ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය මෙනෙහි කරනවා. ඒවා දැනගනිමින් ඉන්නවා. තවත් වෙලාවක මේ ස්පර්ශයන් සම්බන්ධයෙන් දැනගනිමින් ඉන්නවා. ඉතින් මේ කොයි මට්ටම වුණත් මේ ආයතනයන් හරහා කරගෙන යන භවනාවක විවිධාකාර මට්ටම් වශයෙන් තේරුම් ගන්න පුළුවන්. දැන් එක්තරා සූත්‍රයක් එනවා මජ්ක්‍ධිම නිකායේ චූල රාහුලෝවාද සූත්‍රය කියලා. එතෙන්දී මේ බුදුරජාණන් වහන්සේ මේ සියලුම ආයතන හා සම්බන්ධයෙන් එක පැත්තකින් කියන්න පුළුවන් විවිධාකාර පැතිවලින් රාහුල ස්වාමීන් වහන්සේට විස්තර කරලා දෙනවා. ඒ කියන්නේ ආධ්‍යාත්මික ආයතනයන්ගේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය, බාහිර ආයතනවල තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය, ඊළඟට මේ දෙකේම සුසංයෝගය නිසා ඇතිවෙන චක්කු විඥාන ආදී ඒ විඥානයන්ගේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය, ඊළඟට ස්පර්ශයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය, ස්පර්ශයන් නිසා හටගන්න යම්තාක් සුඛ වේදනාවක් දුක් වේදනාවක් උපේක්ෂා වේදනාවක් තියෙනවා නම් ඒවයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. මේ සියල්ලම ඔන්න හරියට නිකම් පුංචි දරුවෙකුට කියලා දෙන්න වගේ හැම එකක් එකක් ගානේ බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. රාහුල මේ ඇස නිත්‍යද අනිත්‍යද? එතකොට රාහුල ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා මේ අනිත්‍යයි ස්වාමීනි. මේ අනිත්‍යෝ දෙයක් දුකද සැපද? දුකයි ස්වාමීනි. දුක්ඛ තැනක මම වශයෙන් ආත්මයක් වශයෙන් සාරයක් වශයෙන් පනවන්න සුදුසුද? සුදුසු නැහැ ස්වාමීනි. කෙරොන්න රාහුල ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. ඉතින් මේ විදිහට උත්තර දුන්නට පස්සේ මේ ඇස කියන දේ හේතුන් නිසා හටගත් දෙයක් මිසක් මේක මම වශයෙන් මගේ වශයෙන් මගේ ආත්ම වශයෙන් සලකන්න සුදුසු නැති බව අන්න පැහැදිලි කරලා දෙනවා. ඒ වගේමයි රූප ශබ්දේනු රූප සම්බන්ධේනුත්, ඒ වගේමයි කන සම්බන්ධේනුත්, ශබ්ද සම්බන්ධේනුත්, ඒ වගේමයි නාසය සම්බන්ධයෙන් ගන්ධ සුවඳ සම්බන්ධයෙන් මේ විදිහට මේ සියලුම ආයතන සම්බන්ධේනුත් විඥාන සම්බන්ධයෙන් ස්පර්ශයන් සම්බන්ධයෙන් වේදනා සම්බන්ධයෙන් ඔන්න පැහැදිලි කිරීමක් වෙනවා. ඒකට ඇත්තටම දහමේ මේ කොයි දේත් ඒ මට්ටම් වලදී ඒ ස්වාමීන් වහන්සේලා අත්දකලා තිනවා. අපිට මෙන්න මේ එකම ක්‍රමයක් නිවැරදි කියලා හඳුනගන්න බෑ. මේ හැම දේ තුලම දහම විවෘත වෙලා තිනවා. එනිසා අපිට අපි කරගෙන යන භවනාවේදී ඇතැම් වෙලාවක වේදනාව ඉස්මතු වෙලා වේදනාව හොඳින් වැටහෙන අවස්ථාවේදී අපි ඒක ප්‍රතික්ෂේප කරන්න යන්න සුදුසු නැහැ. එවෙනුවට අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ වෙලාවේදී මගේ හිත ඔන්න වේදනාව සම්බන්ධයෙන් හොඳට දැනුවත්. ඒකට සතුටු වෙලා ඒක හොඳින් පිළි අරගෙන ඒ වේදනාවේ ස්වභාවය ඔන්න නිරීක්ෂණය කරනවා. අපි හිතමු ඇතැම් කෙනෙක් ඔන්න ආනාපාන සතිය දිනු කරනවා. දිනු කරනකොට ඔන්න අපිටම මුලින් හුස්ම රැල්ල හොඳින් දැනුවත් වෙනවා, ආස්වාස සම්බන්ධයෙන් දැනුවත් වෙනවා, ප්‍රශ්වාස සම්බන්ධයෙන් දැනුවත් වෙනවා. ඔහොම කාලයක් කරනකොට ඔන්න එතන හිත එකඟ වෙනවා, සතිමත් භාවය වර්ධනය වෙනවා. වර්ධන වුණාට පස්සේ අපි හිතමු දැන් ආස්වාස ප්‍රශ්වාස කියලා වෙන් කරගන්න ටිකක් අමාරුයි. දැන් තියෙන්නේ හුදු දැනීමක් පමණයි. ඔන්න ඔතෙන්ට අපිට ආයතනවල මේ අපි දැන් ඇති කරගත්ත දැනුම ලං කරගන්න පුළුවන්. මං අද කලින් මතක් කළා වගේ අපේ හිත සැහැල්ලු කරගෙන හැකිතාක් නිශ්ශබ්ද කරගෙන ඒක සරල කරගත්තනම් සෑහෙන ගැඹුරකට මේ ධම සරල බව හරහාම එකගෙන යනවා. උදාහරණයක් විදිහට දැන් අපි හිතමු හුස්ම රැල්ල සංසිඳිලා දැන් බොහොම සියුම් දැනීමක් විතරයි තියෙන්නේ. අපි මේ වෙලාවේදී මේක ආශ්වාසයක්ද ප්‍රශ්වාසයක්ද කියලා දැනගැනීම සඳහා අනවශ්‍ය වෙහෙසක් දරන්න අවශ්‍ය නැහැ. කියන අපි දැන් මේ සංසිඳිච්ච ආස්වාසය නැවතත් අවුස්සලා එහෙම නැත්නම් ඉස්සරහට අරගෙන වැඩි වීරයක් යොදලා මේක නැවතත් කලඹවන ස්වභාවයකට යන්න සුදුසු නැහැ. ඒ වෙනුවට මේ සංසිඳිච්ච මට්ටමේදී කොහොමද මේ දැනීම සිද්ධ වෙන්නේ? එතෙන්ද තියෙන්නේ අපේ නාසිකාග්‍රය පැත්තෙන් ගත්තොත් එතන කාය ආයතනයක් තියෙනවා. ආයතනයක් තියෙන්නේ. අනිත් පැත්තෙන් මේ සුලන් රැල් එක තියෙන මේ පොට්ටබ්බ ආයතනය තියෙනවා. බාහිර ආයතනය තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ සරල භාවයට මෙතන තියෙන දැන් අපිට මුළු ලෝකෙම අමතකයි. දැන් අපේ හිත හොඳට එකඟ වෙලා නාසිකාග්‍රය ප්‍රදේශයේ දැන් තියෙන්නේ හුදු දැනීමකට ඒකාග්‍ර වෙලා තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේ දැනීමේ ඒකාග්‍ර භාවයේම හිත යොදාගෙන මේ අපේ ඇතුළ පැත්තෙන් සැලකුවොත් මේ කායායතනේ ආයතන හයෙන් කායායතනේ ඇති වෙන හැටි නැති වෙන හැටි ඇති වෙනවා නැති වෙනවා මේ ස්වභාවය බොහොම සූක්ෂම වශයෙන් සිද්ධ වෙන හැටි දැක ගනිමින් ඉන්න අවස්ථාවක් තියෙනවා. අපේ හිත ටිකක් බාහිර පැත්තට නැඹුරුලා තියෙන ඔන්න සුලංග රැල්ල වදින හැටි. ඒ ස්පර්ශ ආයතනේ ස්පර්ශය හට ගන්නා හැටි නැති වෙන හැටි. ස්පර්ශය හට ගන්නා හැටි නැති වෙන හැටි. පොට්ටබ්බ ධාතුවේ ඒ තියෙන ස්වභාවය දැක ගැනීමෙන් වාසය කරන්න අවස්ථාව තියෙනවා. අපි තුමු පිම්බි මෙහෙකිනිය භාවනාව කරනවා. අපි මුලින් පිම්බෙනවා හැකිනිනවා කියලා පටන් ගන්නවා. නමුත් ක්‍රමානුකූලව අපි හිතමු පිම්බි මෙහෙකිනිම හොඳට සමණයටපත් වෙලා ඒක හොඳින් සංසිඳලා කෙරීගෙන යන අවස්ථාවේදී අපි වැඩි විස්තර බල කලින් බලනවා ඇත්තටම. නමුත් සෑහෙන විස්තර බලලා බලලා හිතේ එකඟතාවයක් ඇති වෙලා සති සම්පජඤ්ඤය දියුණු වෙච්ච අවස්ථාවකදී හිතපත් වෙනවා ඊටාම සූක්ෂම මට්ටමකට. එතෙන්දි තියෙන්නේ හුදු දැනීමක් පමණයි. ඊටාම සියුම් දැනීමක් පමණයි. එතෙන්දි අපි හිත කලබල කරගන්න නරකයි. මේකේ කලින් දැකපු විස්තර මට අහිමි වුණා කියලා. ඒක නෙමෙයි දැන් වෙලා තියෙන්නේ. මේ විස්තර දැකගත්ත මට්ටම එක මට්ටමක්. විස්තර වලින් පස්සේ මේ පොදු ලකුණ මතුවීම තවත් මට්ටමක්. අපි මේ එක්තරා පැත්තකින් ගත්තහම මේ භාවනාවේ ක්‍රමානුකූලව සිද්ධ වෙන වර්ධනය තේරුම් ගත යුතුයි. නැත්නම් අපි මේ සම්බන්ධයෙන් සැක හිතනවා. කලින් මම හොඳට ආස්වාස ප්‍රසවාසය අත්දැක්කා. දැන් ඇයි මට පේන්නේ නැත්තේ කියලා ඔන්න ප්‍රශ්න කරනවා. මුණින් හොඳට පිම්බිම හැකිලිම තේරුණා. දැන් මට ඇයි දැනෙන්නේ නැත්තේ කියලා ඔන්න ප්‍රශ්නයක්. නමුත් අපිට විශ්වාස නම් අපි කරගෙන ආපු භාවනාව අඛණ්ඩව කරගෙන ආවා කියලා තමන්ට මගදී නකෝ කරදරයක් හානියක් සිද්ධ වුණේ නැහැ කියලා. එහෙමනම් මේ දැනීම සංසිඳෙන්න පටන් ගත්තා නම් ඒ සංසිඳීම කියන්නේ භාවනාවේ වර්ධනයක්. ඒ සංසිඳුණු මට්ටමේදී එතකොට අපිට තියෙන්නේ මේ ආයතන පැත්තෙන් හිතලා වුණත් ඔන්න තවත් මේක සරල කරගන්න පුළුවන්. සූක්ෂම කරගන්න පුළුවන්. පිම්මීම හැකිනීම මට්ටමේදී වුණත් ඔන්න අපිට ආධ්‍යාත්මික පැත්තෙන් වැටෙනවා නම් ඔන්න කාය ආයතනේ දැනීමක් තියෙන්නේ. මුලින් කාය ඇතර වශයෙන්ම මේ කයක් කියලා පනවගෙන හිටියට කයේ හට ගැනීමක් මතුවෙන්නේ දැනීමක් තියෙන අවස්ථාවෙදි විතරයි. ඒ වෙලාවේදී අනිත් කයේ අනිකුත් තැන්වල දැනීමක් පහළ වෙලා නැහැ. අපේ හිත හොඳට ඒකරාශී වෙලා යොමු වෙලා තියෙන්නේ අපිටම මේ පිම්බිම හැකිලීමේ ස්වභාවයට පමණයි. එතෙන්ට යොමු වෙච්ච හිත ඔන්න දැනගන්නවා මේ කාය ආයතනයේ හට ගැනීම. කාය ආයතනයේ නිරුද්ධ වීම. එහෙම නැත්නම් නාසිකාග්‍රේ ගත්තොත් එතනත් කාය ආයතනයේ හට ගැනීම, කාය ආයතනයේ නිරුද්ධ වීම. එහෙම නැත්නම් සුලංග රැල්ල පැත්තෙන් හිතුවොත් පොට්ටබ්බ ආයතනයේ හට ගැනීම, පොට්ටබ්බ ආයතනයේ නිරුද්ධ වීම. මේ විදිහට අපිට මේ ඇතවීම නැතිවීම ස්වභාවයෙන්ම හොඳට හිත පවත්වන්න පුළුවන් නම් ඔන්න පින්වත්නි අපිට පුළුවන් මේ ත්‍රිලක්ෂණයේ වටහා ගැනීම සඳහා, ත්‍රිලක්ෂණය හොඳින් අවබෝධ කර ගැනීම සඳහා බොහොම සියුම්ම, බොහොම සූක්ෂමව අපේ හිත යොදව ගන්න. මේක දැක දැක අපි ඉන්නවා නම් ඔන්න අපේ හිතේ උපාදාන ස්වභාවයක් හටගන්න විදිහක් නැහැ. වෙනත් පැත්තකින් කියනවා නම් උපාදානයක් නැහැ. ඒ වෙනුවට දැන් තියෙන්නේ මේ සූක්ෂම මට්ටමක හිත ඒකාග්‍ර වීමක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ විදිහට අපි දකිමින් ඉන්නවා නම් පංච උපාදානස්කන්ධා අපචයං ගච්ඡanti කියලා කියනවා. මේ උපාදානයන් ඒකරාශී වීමක්, එක්වීමක්, එහෙම නැත්නම් රැස්වීමක් වෙනුවට වැයවීමක්, දුරුවීමක්, බැහැරවීමක් සිද්ධ වෙන්නේ. ඒ වගේමයි තණ්හාව වර්ධනය වෙනවා වෙනුවට තණ්හාව ක්ෂයවීමක් සිද්ධ වෙන්නේ. තවත් පැත්තකින් ආශ්‍රවයන්, අනුසය ධර්මයන් වර්ධනය වෙනුවට ඒවා ක්ෂය වෙන්න, වැය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට අපිට මේ ආයතන සම්බන්ධයෙන් විග්‍රහ කරගෙන යනකොට තවත් ඉතින් භාවනාව පැත්තෙන්ම කියනවා නම් මේ සතිපට්ඨාන භාවනාවේදීත් ආයතන සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. දැන් ඔය ධම්මානුපස්සනාවේ එහෙම සෑහෙන ගැඹුරකට යනකොට පෙන්නනවා ආයතන පැත්තෙන් උනත් අපිට මේ ධම්මානුපස්සනාව වඩා ගැනීමේ අවස්ථාව තියෙනවා. දැන් අපි එක පැත්තකින් මේ විවිධ ක්‍රම දැනගත්තාම තවත් කෙනෙක් කියන දෙයක් සම්බන්ධයෙන් එක්තරා අන්දමක විවෘත භාවයක් අපේ මනසේ ඇති වෙනවා. ඒ වගේම ධර්මයේ සම්බන්ධයෙන් ලොකු ධර්ම ගෞරවයක් ඇති වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ධහම විවිධ පැතිවලින් විවෘතයි. මේ පැන්තොටට කිහිප පැත්තකින් බැස ගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා ධම්මානුපස්සනාවේදී ආයතන පබ්බේදී පෙන්ලා දෙනවා. දැන් අපි ඇහැ අරගෙන ඉන්නවා. ඇහැ අරගෙන ඉඳද්දී අපි හිතමු ඇහැට රූපයක් පතිතුනහම ඒ හරහා අපේ හිතේ අපිටම රාගයක් පහළ වුණා නම් අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ වෙලාවේදී චක්කු ආයතනයක් දැනගන්නවා නැත්නම් චක්කා ආයතනය දැනගන්නවා ඒ වගේම රූප ආයතනය දැනගන්නවා මේ දෙකේ සුසංයෝගය නිසා ඇතිවෙච්ච අන්න මේ සංයෝජනය ඒකත් දැනගන්නවා ඊළඟට අපි හිතමු අපි යම් ශබ්දයක් ශ්‍රවණය කරනවා ඒ නිසා අපේ හිතේ අපි හිතමු තවත් ද්වේෂයක් පහළ වුණා මාකර කුසලයක් පහළ වුණා එතෙන්දී ඔන්න මේ ආයතනයන්ගේ පැත්තෙන් ගත්තොත් ඔන්න සෝත ආයතනයක් දැනගන්නවා සද්ද ආයතනයක් දැනගන්නවා මේ දෙක නිසා ඇතිවෙච්ච සංයෝජනයක් දැනගන්නවා ඒ වගේම නාසය සම්බන්ධයෙන් ගඳ සුවඳ සම්බන්ධයෙන් මේ දෙකේ සුසංයෝගය නිසා යම්කිසි අපිටම ඇල්මක් ඇති වුණා හොඳ සුවඳක් ආග්‍රහණය කරමින් නිස්කරපු නිසා අපේ හිතේ ඇල්මක් ඇති වුණා ඔන්න මේ ඇල්මත් තේරුම් ගන්නවා නාසය කියන ආයතනය තේරුම් ගත්තා ඒකේ හට ගැනීම තේරුම් ගත්තා කලින් එහෙම දෙයක් තිබුණේ නැහැ නාසය කියලා අපි පැනවීමක් තිබුණාට නාසයේ ක්‍රියාත්මක භාවයක් ඇති වුනේ මේ නාසයෙන් ගඳක් සුවඳක් ආග්‍රහණය කරපු වෙලාවේදී. නාසයෙන් ගඳක් සුවඳක් දැනෙච්ච වෙලාවේදී. එතෙන් තමයි ඇත්තටම මේ නාසයේ සක්‍රීය මට්ටමකට පැමිණුනේ. නැත්තම් ගහනා යතනේ සක්‍රීය අවස්ථාව එතනයි තියෙන්නේ. එතකොට අන්න මේ ගහනා යතනේ කියන කන්න එතන හටගත්තා. ඒත් එක්කම ඔන්න ගන්ධා යතනේ කියන මේ බාහිර තියෙන ආයතනේ හටගත්තා. ඒ දෙක නිසා ඔන්න අපේ හිතේ ඇල්මක් ඇති වුණා නම් ඔන්න එතන සංයෝජනයක් හටගත්තා. මේ විදිහට අපිට මේ ආයතන සම්බන්ධයෙන්ම උනත් කටයුතු කරන්න පුළුවන්. අපි හිත දිහා බලාගෙන ඉන්නේ මොකද චිත්තානුපස්සනා ධම්මානුපස්සනාව කියන්නේ හිතත් එක්ක සිද්ධ වෙන ගනුදෙනුවක්. නමුත් මේ අවස්ථාවෙද්දිත් අපිට මේ ආයතන ශීර්ෂයෙන් ආයතන මුහුණුවරින් මේ ධහම තේරුම් ගන්න පුළුවන්. අපි හිත දිහා බලාගෙන ඉන්නවා දැන් හිත දිහා අවධානය තියන් ඉන්නකොට ඔන්න ඇහැට ලක් වෙනවා යම්සි රූපයක්. ඇහැට රූපයක් ලක්වීම නිසාම ඔන්න ඇහැ අවදි වෙනවා. නැත්තම් ඇහි සක්‍රීය මට්ටමක් පහළ වෙනවා. ඔන්න රූපයට අපිටම ඔන්න හිත බැසගත්තා. ඒ හරහා ඔන්න සතුටක් දැනුණා, සංයෝජනයක් පහළ වුණා. කනේ සද්දයක් ගැටුණා. කන ඒකට යම් ඇල්මක් දැක්කෝ නැත්තම් ඒකේ හොඳින් බැසගත්තා. ඔන්න ඒ හරහා සංයෝජනයක් පහ වුණා. මේ අන්දමින් මේ ආයතන ස්වરૂපයෙන් උත් අපිට මේ ධම්මානුපස්සනාවේ නියැලීමේ හැකියාව තියෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ මේ විදිහට මේ ආයතන සම්බන්ධයෙන් හොඳින් කෙනෙක් කටයුතු කරනවා නම් බුදුරජාන් වහන්සේ පෙන්නනවා ජානම් පස්සං යථා භූතං චක්කුස්මින් න සාරජ්ජති. මේ විදිහට මේ ආයතන ස්වභාවයක් තියෙන්නේ. දැන් මේ මමෙක් බලනවා නෙමෙයි මම බලනවා නෙමෙයි මට පේනවා නෙමෙයි මේ ඇහැට රූපයක් ලක් වෙලා මම අහනවා නෙමෙයි මට ඇහෙනවා නෙමෙයි කනට සද්දයක් යොමු වෙලා මම ආග්‍රහණය කරනවා නෙමෙයි මට දැනෙනවා නෙමෙයි මේ නාසයට ගන්ධයක් යොමු වෙලා ස්පර්ශ වෙලා නැත්තම් මේ මම කනවා බොනවා නෙමෙයි මේ දිවට රසක් දැනෙලා මේ කයෙන් මම අත්දකින්නවා නෙමෙයි මේ කයට ස්පර්ශයක් දැනিলা මේ මම හිතනවා නෙමෙයි මේ හිතට සිතුවිල්ලක් පැමිණිලා අන්න පින්වත්නි අපිට මේ මමත්වය පොඩ්ඩක් පැත්තකට කළා මමය අයින් කළා මේ ආයතන හයක් මෙතන කටයුතු කරන්නේ බාහිර ආයතන හයක් එළියේ තියෙනවා ආධ්‍යාත්මික ආයතන හයක් ඇතුලේ තියෙනවා මේ ආයතන අතර සිද්ධ වෙන ගනුදෙනුවක් තියෙන්නේ මේ විදිහට අන්න ආයතන ස්වභාවයෙන් දකිනවන් නම් අන්න බුදුරජාන් වහන්සේ පෙන්නනවා දැන් මේ මමෙක් කියලා හදාගත්ත සංකල්පය ටික 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 ඔන්න ගෙවිලා යනවා. අපි පැවතුන මුලාව ඔන්න ටික ටික අඩු වෙලා යනවා. දැන් මේ ආයතනවල හට ගැනීම දකිනවා. ඇතැම් වෙලාවක ඇහැ අරගෙන ඉන්නකොට ඇහැ කියන ආයතනය හට ගන්නවා. සද්ද නැත්තම් රූප කියන ආයතනය හට ගන්නවා. මේ ආයතනයන්ගේ හට ගැනීමක්. කනට සද්දයක් ඇහෙනකොට ඔන්න සෝත ආයතනය හට ගන්නවා සද්ද ආයතනය හට ගන්න ඕන ආයතනයන්ගේ හට ගැනීමක්. ඔන්න ඊට පස්සේ ඒක නිරුද්ධ වී යamak. ඊට පස්සේ ඔන්න නැවතත් රූපයක් පේනවා. ඔන්න චක් ආයතනයේ හට ගැනීමක් රූප ආයතනයේ හට ගැනීමක්. ඔන්න ඒක නැවතත් නිරුද්ධ වෙලා යනවා. ඔන්න නැවතත් සද්දයක් ඇහෙනවා. සද්ද ආයතනයේ හට ගැනීමක් සෝත ආයතනයේ හට ගැනීමක් ඔන්න නැවතත් මේ දෙකම නිරුද්ධ වෙලා යනවා. නැවතත් අපිටම ස්පර්ශයක් දැනෙනවා. මෙන්න කාය ආයතනයේ හට ගැනීමක් ස්පර්ශ ආයතනයේ හට ගැනීමක් පොට්ටබ්බ ආයතනයේ හට ගැනීම. ඔන්න ඒකත් නිරුද්ධ වෙලා යනවා. මේ විදිහට මුළු අපේ මුළු ජීවිතේ පුරාම උදේ නැගිට මොහොතේ පටන් රාත්‍රී නිින්දට යන මොහොත දක්වාම මේ ආයතන පැත්තෙන් අපි භාවනාවක් වශයෙන් කරන්න ගත්තොත් අපිට මමෙක් හම්බ වෙන්නේ නැහැ. ඒ වෙනුවට තියෙන්නේ අපේ මුළු අත්දැකීම් රාශියම මේ ආයතන අතර සිද්ධ වෙන ගනුදෙනුවක් බවට පත් වෙනවා. දැන් රස විඳීමක් වෙනුවට දැන් මේ ආයතන ඇති වෙන හැටි නැති වෙන හැටි බලබලා ඉන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මම දන්න විවිධාකාර ගුරුවරු ඉන්නවා. මේ පැත්තමයි ඒ අය විශේෂයෙන්ම අවධාරණය කරන්නේ. ඒ නිසා අපි නිස්සරණවනේ මේ එක පැත්තක් අපි අවධාරණය කරා කියලා මේ බඳු පැති නැතුවා නෙමෙයි. ඒ නිසා බුදුරජාන් වහන්සේත් පෙන්නලා තියෙනවා මේ ආයතන පැත්තෙන් උනත් කෙනෙකුට භාවනාවක් වඩන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා අපි මේ බඳු ක්‍රම උනත් අත්හදා බැලුවට වරදකුත් නැහැ. හැබැයි පටලව ගන්න එපා. අපි මේ ආයතනයන්ගේ ඇතිවීම ආයතනයන්ගේ නැතිවීම දකිමින් වාසය කරනවා නම් අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ආයතන සම්බන්ධයෙන් ලොකු රාගයක් ඇති වෙන්නේ නැහැ. ඒවත් එක පැටලෙන්න යන්නේ නැහැ. ඒවත් දැඩිව වැළඳ ගන්න ග්‍රහණය කරන්න යන්නේ නැහැ. නසාරජ්ජති. ඊළඟට මේවා ඇති වෙලා නැති වෙලා යන හැට දකින්න මේවා ආදීනව පේන්න ගන්නවා. උදේ තිබිච්ච විදිහ නෙමෙයි හවසට. ඊයේ දැක්ක විදිහ නෙමෙයි අද. ඉතින් මේ විදිහට මේවා තියෙන විපරිණාමය, මේවා තියෙන වෙනස් වීම, අනිත්‍ය ස්වභාවය, මේවෙන් අපි කොයිතරම් සතුටක් භුක්ති විඳින්න ගියත් අපිට යාදෙන සතුටක්, කල්පවතින සතුටක්, තෘප්තිමත් භාවයක් ලැබෙන්නේ නැති බව අන්න ආදීනව ටික ටික පේන්න ගන්නවා. ආදීනානුපස්සනෝ විහෙරතෝ කියලාන්න කියනවා. කියන්නේ මේ ආදීනව දකින්නොත් වාසය කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට කටයුතු කරනවා නම් අන්න මේ අපි කලින් තරම් රූප ග්‍රහණය කරගන්න යන්නේ නැහැ. රූප පස්සේ එලවන්න යන්නේ නැහැ. ඒ වගේමයි කනේට විවිධාකාර ශබ්ද ඇහෙනකොට මේ ආයතනවල ක්‍රියාකාරීත්වයක් මෙතන තියෙන්නේ කියලා අපිට නුවණ මේ පැහැදිලි වෙන්න ගත්තනම්, මොලේ පෑදෙන්න ගත්තනම් ඔන්න අපි මේ ශබ්දෝස්සේ වැඩි දුවන්න යන්නේ නැහැ. ඒ වගේම අපිට දිවට විවිධාකාර රසයන් දැනෙනකොට මෙතන තියෙන්නේ මේ රස ආයතනයක්, ජීවහා ආයතනයක්, මේ ආයතනවල ක්‍රියාකාරීත්වයක් මෙතන තියෙන්නේ කියලා ටික ටික වැටහෙන්න පටන් ගත්තනම් අන්න මේ රසයන් හොයාගෙන අපි දුවන්න යන්නේ නැහැ. මේ විදිහටමයි ස්පර්ශයන් සම්බන්ධෙන්නුත්. මෙතන විවිධාකාර කායික වශයෙන් දැනෙන ස්පර්ශයන් වලදිත් මෙතන තියෙන මේ ආයතන දෙක මේ ක්‍රියාකාරීත්වයක් කියලා අපිට තේරෙනවා නම් ඔන්න අපි ඒ සම්බන්ධෙන්නුත් යම් පමණක හික්මීමක් ඇති වෙන්න පටන් ගන්නවා. දැන් මේ විදිහට කෙනෙක් කටයුතු කරනවා නම් මේ කායික වශයෙන් තිබිච්ච යම්කිසි අසහනයක් තියෙනවා නම්, මානසික වශයෙන් තිබිච්ච යම්කිසි අසහනයක් තියෙනවා නම් අන්න බුදුරජාන් වහන්සේ කියන ඒ අසහනයේ වෙනුවට එක්තරා අන්දමක සහනයක්, නැවුම් බවක්, සැහැල්ලු බවක් අන්න ඒ හිතේ හට ගන්න පටන් ගන්නවා. ඒ වගේම මේ අරමුණ වලට ගිහිල්ලා දකින්න දකින්න දේ ඔස්සේ ගිහිල්ලා ඇසෙන දේ ඔස්සේ ගිහිල්ලා නාසයට කයට දැනෙන දේවල් ඔස්සේ ගිහිල්ලා හෙම්බත් වෙච්ච හිත මේ විදිහට මේ ක්‍රමානුකූලව ටික ටික ඇතුළට එන්න පටන් ගන්නවා නම්, හික්මෙන්න පටන් ගන්නවා නම් අර කලින් වගේ මේ අරමුණු වල හෙම්බත් වෙන ස්වභාවය, අරමුණු වලින් පීඩා විඳින ස්වභාවය, අරමුණු වලින් පෙළෙන ස්වභාවය වෙනුවට සෑහෙන්න තමන් තුළ ආධ්‍යාත්මිකව භුක්ති විඳින සුවයක්, සැනසීමක්, නිරාමිස ප්‍රීතියක් ඔන්න හට ගන්නවා. මේ කාරණාව බුදුරජාන් වහන්සේ බොහොම සවිස්තරව විග්‍රහ කළා තියෙනවා මහා සලායතනික සූත්‍රයේදී මජ්ක්‍ධිම නිකායේ. ඒ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ මතක් කළා දෙනවා කෙනෙක් මේ විදිහට මේ ආයතනවල ඇත්ත ඇත්තටියෙන් තේරුම් ගත්තා නම් මේ ආයතනවල එයා ඇලෙන්න යන්නේ නැහැ. ආයතනවල නොයල්ම නිසාම අන්න එයාගේ හිතේ ලොකු සහනයක්, සැනසීමක් හට ගන්නවා. කලින් තිබුණේ පිළීමක්, දරතයක් දැන් තියෙන්නේ සැනසීමක්, දැන් තියෙන්නේ සැහැල්ලුවක්. මේ විදිහට ආයතන සම්බන්ධයෙන් කටයුතු කරමින් කෙනෙක් මේ භාවනාවක යෙදෙනවා නම් මේ සලායතනක මහා සලායතනික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ හරහා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා. මේ විදිහට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩීම හරහා සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙනවා. සතර සතිපට්ඨාන ධර්මයන් වැඩීම හරහා ඉද්ධිපාද ධර්ම සම්‍යක් ප්‍රධාන ධර්මයන් වැඩෙනවා. සම්මප් ප්‍රධාන ධර්මයන් වැඩිලා ඉද්ධිපාද ධර්මයන් වැඩෙනවා. ඉද්ධිපාද ධර්මයන් වැඩිලා ඉන්ද්‍රිය ධර්මයන්, බල ධර්මයන්, බොජ්ජංග ධර්මයන් වැඩිලා විඥා විමුක්ත කියන ඒ නිවන් සුව සාක්ෂාත් කරගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා පින්වත්නි අපි මේ ආයතන ශීර්ෂයෙන් අද කතා කළේ මේ ආයතන පැත්තෙන් ධම ප්‍රගුණ කරපු, ආයතන පැත්තෙන් ධම අවබෝධ කරපු රහතන් වහන්සේලා එදා බුද්ධ කාලේ ඉඳලා තියෙනවා. ඒ චරිතවලට අනුරූපව බුදුරජාන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාට ධර්මයේ දේශනා කළා තියෙනවා. ඉතින් මේ අන්දමින් අපි කටයුතු තේරුම් අරගෙන මේ ධර්මයේ තියෙන පුළුල් භාවය තේරුම් අරගෙන අපේ භාවනාවත් අවශ්‍ය නම් අපේ නැඹුරුවත් මේ පැත්තර නම් ඒ පැත්තෙන් යොමු කරලා බලන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ සඳහා කරපු යම් එක්තරාන්දමකින් අපේ හිතේ මෙබඳු අත්හදා බැලීමකට පරිේශණයකට අපේ හිතේ යම් පමණක කැමැත්තක් තියුණා නම් ඒකට යම් උදව්වක් වශයෙන් උත් තවත් කෙනෙක්ගේ කමඨහනකදී අපේ හිතේ අපි කර කර හිටිය භාවනාව ගැන යම් කුකුසක් ඇති වුණා නම් ඒක දුර්විම සම්බන්ධයෙන් උත් මම හිතනවා අද ධර්මදේශනාවෙන් යම් පමණක අස්වැසිල්ලක් ලැබෙන්න ඇති කියලා. ඉතින් අපි බුදුරජාන් වහන්සේ එතකොට අර තමන් වහන්සේ වෙත පැමිණි අර භික්ෂුන් වහන්සේට එතකොට මේ ආයතන සම්බන්ධයෙන් ඒ භික්ෂුන් වහන්සේලා ආයතන හරහා ගිහිල්ලා නිවන් සෝ සාක්ෂාත් කර ගැනීම පැහැදිලි කරලා දෙනවා. ඒ නිසා අපිත් අද මේ ආයතන සම්බන්ධයෙන් කරපු ධර්මදේශනාව හරහා මේ පැත්තෙනුත් ගිහිල්ලා නිවන් දකින්න පුළුවන් කියන එක තේරුම් අරගෙන අපිත් මේවට එක් පැත්තකින් මනස විවෘත කරගෙන එක පැත්තකින් අපිට වෙනත් ක්‍රම අනුගමනය කරන්න ගිහිලා වැරදිලා තියෙනවා නම් ඒවා අපහසු නිසා මගහැරලා තියෙනවා නම් එහෙම නැත්නම් භාවනාව අතහැරලා තියෙනවා නම් මේ පැදු පැත්තකින් උනත් භාවනාව වඩන්න පුළුවන් කියලා තේරුම් අරගෙන අපි මේ දහමින් ප්‍රයෝජන ගැන මේ ලැබපු මනුස්සාත්ම භාවයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන සංසාර දුකින් අත මිදී නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස මේ අද දින ධර්ම දේශනාව හේතු වේවා වාසනාව වේවා කියලා ධර්ම දේශනාව સમાપ્ત කරමින් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, එතකොට මේ පින්තුන් සියලු දෙනාම අද දින උතුම් වූ සීලයක් සමාදන් වෙලා ධර්ම දේශනාවකට සවන් දුන්නා, ධර්ම සාකච්ඡාවකට සහභාගී වුණා. ඒ වගේම ඉඳගෙන කරන භාවනාවන්, සක්මනේදී කරන භාවනාව මේ අන්දමින් අපි සති සමාධි ප්‍රඥා ආදී උතුම් වූ ගුණ ධර්මයන් දියුණු කරගත්තා. මේ අන්දමින් අපි අද දවස පුරා රැස් කරගත්තා මේ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම් තාක් අසරණ සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.